ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පින්වතුනි, අපට තියෙනවා පිපාසයන් දෙකක්. එකක් ශාරීරික වශයෙන් හැදෙන පිපාසය, අනිත් එක මානසික වශයෙන් හැදෙන පිපාසය. ශරීරයට දැන් වතුර ඕන කියන දැනුම් දෙන්නේ පිපාසය හැදිලා. ඉතින් වතුර ටිකක් බීලා ඒ පිපාසය සංසිඳව ගන්න පුළුවන්. හැබැයි මානසිකව ඇති වෙන පිපාසය ශාරීරිකව ඇති වෙන පිපාසයට වඩා බොහොම බලවත්. කාම පිපාසයෙන් හැදුන අය නිකුත් අපරාධ කරලා මිනී මරුම් කරලා හටගතු කරන බවට ප්‍රවෘත්තිපත් වලින් නිතරම අපට දැනගන්න හම්බ වෙනවා. ඒ වගේම වෛර පිපාසය, පලි ගැනීමේ පිපාසය, ওই ඕවත් ශාරීරික පිපාසයට වඩා බොහොම බලවත්. ඒ වගේම තමයි ධර්ම පිපාසය. ශාරීරික පිපාසයට වඩා බොහොම බලවත්. අර දාරු වීර්ය තුමා දවස් ගානක් තිස්සේ ගව් ගානක් දුවගෙන ගිහින් බුදුහාමුදුරුවෝ මුණ ගැහුනේ ධර්ම පිපාසය නිසා. කුකුසාරි රජුරෝ අර වළම් මඩුවේදී බුදුහාමුදුරුවෝ මුණ ගැහුනේ ධර්ම පිපාසය නිසා. ඒ වගේම උපතිස්ස කෝලිත දෙදෙනා පන්සේ සැරියුත් මුගලන් රහතන් වහන්සේලා බවට පත් වුනේ ධර්ම පිපාසය නිසා. අසූ මහ සහුවන් ඒ තන්රු වලට පත් වුනේ ධර්ම පිපාසය නිසා. සියලුම රහතන් වහන්සේලා ඒ තත්ත්වයට පත් වුනේ ධර්ම පිපාසය නිසා. මේ අපේ හාමුදුරුවෝ දැන් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ධර්ම පිපාසය නිසා. මේ පැවිල්ලා ඉන්න ඔබ සියලු දෙනාමත් ධර්ම පිපාසයෙන් සිටින අය. ඒකයි මේ ස්ථානයේ හොයාගෙන ආවේ ධර්ම පිපාසයෙන් සිටින අය. ඒ තැන් හොය හොයා එනවා. සමහර විට ලක්ෂණයට ගලාගෙන එන දියල දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ ඉහත්තාවේ අපිට සිදු දේවල් තිබෙනවා කියලා දැනගත්තොත් ඒ දිය පානය කරන්නට තියා මූණ දෝණය කරන්නටවත් අපි ගන්නේ නැහැ. නමුත් පුංචි දීප බෝලකින් මතුවෙන සිසිල් පැන් ටිකක් අපි ඊට ආසාවෙන් පානය කරනවා. මේ ඔබ සියලු දෙනාම ඇවිදින් තියෙන්නේ ඒ පුංචි දීප බෝලෙන් මතුවී එන ධර්ම සිසිල් පැන් ටිකක් පානය කරන්නටයි. ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම අපි මේ ගරු ස්වාමීන් වහන්සේගෙන් පරතෝ ഘോഷක පස්සේ ලබා ගැනීම වාසනාව ලැබී තිබෙන නිසා ඔබ සියලු දෙනාම වාසනාවන්තයන් බව ප්‍රකාශ කරමින් මම ගරු ස්වාමීන් වහන්සේට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ පින්වතුන්ගේ ධර්ම පිපාසය ඔබ වහන්සේට හැකි ප්‍රමාණයෙන් සංහිඳවන්න ලෙස.
ගච්ඡන්තු දේවතා සතමං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවනකාලෝ අයං වදන්තා ධම්මසවනකාලෝ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධම්මේතු පබ්බලා තේ සංහේතු තථාගතෝ ආහ තේ සංඛයෝ නිරෝධෝ එවං වාදී මහා සම්මුති. පින්වත්නි, අද මේ ඓතිහාසික සම්මුති විහාරස්ථානයේ ඒ නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනය පරිදි විශේෂයෙන්ම දොස්තර මුත්‍රි මහත්මයාගේ සම්බන්ධයෙන් කරමින් මැදිහත් වීමෙන් මේ පින්වතුන් මේ පෙර නොඇසු වූ පුබ්බේ අනන්ත සුඛේසු ධම්මේසු කියන ධර්ම දේශනාවක් සහකාරණා කීපයක් පිළිබඳව සමන් යොමු කර ආගන්නයි මේ සැකි පැහැදි දැක්වීමට. මේ ගෞතම බුදුපියාණන් වහන්සේ වාගෙන සියලුම ලෝතර බුදුපියාණන් වහන්සේලා ස්වයං වූ ඥාණයෙන්ම තමන්ගේම දැනුමෙන් කාගේවත් විචරණ පිටක් උදව්වක් උපකාරයක් නැතුව සොයා දැන වදාළ පටිච්ච සමුප්පාද ධර්මය තමයි බුද්ධ දේශනාව. බුද්ධ දේශනාවෙන් තොර කිසිම ආගමික දර්ශනයක විද්‍යාවක කිසිම තැනක පටිච්ච සමුප්පාද ධර්මයක් ඇත්තේ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මය නැත්නම් ඒක බුද්ධ දේශනාවකුත් නෙමෙයි. ඒ නිසා සියලුම ලෝතර බුදුපියාණන් වහන්සේලා ලෝකයාට දේශනා කර වදාළ සුව අසුව දහසක් ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය. මේ පටිච්ච සමුප්පාද ධර්මය ලෝතර බුදුපියාණන් වහන්සේ අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ සොයා දැන ස්වයං වූ ඥාණයෙන්ම ලෝකයාට දේශනා කරන්න ඉස්සෙල්ලා නොයෙකුත් දර්ශනවල ආගම්වල නොයෙකුත් දැකීම්වල මේ සංකතවාදය අසංකතවාදය උච්ඡේදවාදය ශාස්ත්‍රවාදය ඊශ්වරවාදී බ්‍රහ්මවාදී මේ වගේ නොයෙකුත් වාදයන් ආගම් දර්ශන විද්‍යාවන් තිබුණා. මේ හැම තැනකින්ම සියලුම ආගම්වල ලෝකයා උත්සාහ දැරුවේ ඒ කියන්නේ දැනුමක් තේරුමක් උගත්කමක් බුද්ධිමත්කමක් කියන යම්නම් අධිමානසික තත්ත්වයන් තිබුණ ඉස්කිවරු නොයෙකුත් අය උත්සාහ කළේ මේ සංසාර ගැටලුව කියන මූලිකම ප්‍රධානම ගැටලුවට නිවැරදි පිළිතුරක් සපයා දීමට. මේ සංසාර ගැටලුව තමයි මේ සංසාරයේ ජීවත් වෙන උපදින සියලුම සත්‍යයට මිනිසුන් දෙතරක් නෙමේ පිරිසනාගේ පටන් මහා බ්‍රහ්මයා දෙවිදේවතාවුන් පවා දක්වා ඇති එකම ප්‍රශ්නේ තමයි මේ සංසාර ගැටලුව. මේ සංසාර ගැටලුව කාටත් පොදුයි, කාටත් සාධාරණයි. කාටත් මේ සංසාර ගැටලුව තේරුම් ගන්නා තාක්කල් මේ සංසාර ගමන යන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංසාර ගැටලුවට බුදුහාමුදුරුවෝ එදා ඒ පැවති ආගම් 64කම විග්‍රහ කළා, විශ්ලේෂණය කළා, ඉදිරිපත් කළා. මතවාද වලට සමගතවාදයට, අසංගතවාදයට, විශේෂවාදයට, ආත්මවාදයට, අනාත්මවාදයට, ඊශ්වරවාදයට මේ සියලුම වාදයන් පැහැර කළා. මේ පටිච්ච සම්උප්පන්න කියන අපි හේතුඵල ධර්මයේ තියෙන මෙන්න මේ අලුත්ම දේශනාවක් දේශනා කරවලා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියන එක පමණයි ලෝකයේ ලෝකයෙන් ඈතර වීමට, එහෙම අනුත්තර ලෝකෝත්තර කියන தத்துவයට පත්වන්නට මිනිහෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට උපකාර වන එකම ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච සමුප්පාද ධර්මය දැනගත් ධර්මයට, පටිච්ච සමුප්පාද ධර්මය තුළින් සංකේතගත ධර්මයට ඒ පුද්ගලයාට මේ සංසාර ගැටලුව පිළිබඳව නිවැරදි අවබෝධයක්, සම්මා දෘෂ්ටියක් ලැබෙනවා. ඉතින් ඒක නිසා බුදුපියාණන් වහන්සේ කෙනෙක් ලෝකයට බුද්ධත්වයට පත් වෙලා මේ බුද්ධ කියන ධර්මය දේශනා කරලා පෙන්වා වදාළන්නේ මෙන්න මේ පටිච්ච සම්උත්පන්න කියන වචන අතරේ පටිච්ච සමුදය වීම පිළිබඳවයි. ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ පටිච්ච සමුප්පාද කියන වචනේ කොටස් දෙකක් තියෙනවා. පටිච්ච තමයි හේතුව, සම්උප්පන්න වීම එහෙම නැත්නම් සම්උදේ වීම, සමුදේ තමයි ඵලය. එතකොට මේ සංදේශනාවක් දේශනා කළා එදා ගෞතම බුදුපියාණන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කරවිසියේ මෙන්න මේ සමුදය පිළිබඳව ගැටලුවයි. මේක තමයි සංසාර ගැටලුව. එතකොට සමුදය තේරුම් ගත්තනම් යම් කෙනෙක් සමුදය කියන්නේ සං උපදින හැටි. සංසුදය මේ සංඋදය ඕනෑම කෙනෙකුට මේක පැහැදිලිව පිළිසිදුව මේ ගැටලුව මේ ප්‍රශ්නේ තේරුම් ගත්තනම් මේ සං උපදින හැටි තේරුම් ගත්තනම් මේ සං ක්‍රියාත්මක වෙන හැටි මේ සං ගබඩා කරන හැටි පරිහරණය කරන හැටි භාවිතා කරන හැටි තේරුම් ගත්තනම් ඒ වගේම මේ සං විසංකාර කරලා ඉවත් කරලා අස් කරලා අයින් කරලා සම්පහන් වේද කියන தത്വයට ප්‍රහාණය කළ සාමරින් අයින් කරන්න පුළුවන්කම තියෙනවා නම් අන්න ඒ පුද්ගලයාට මේ සංසාර ගැටලුවෙන් සදාටම මිදී නිදහස් වන්නට නිවැරදි සරල සුගම මාර්ගය පැහැදිලි වෙනවා තේරුම් ගන්න පුළුවන් වෙනවා අවබෝධ කර ගන්න. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකයට බිහි වෙලා බුද්ධ ධර්මය දේශනා කළා මේ සං විග්‍රහයක් කරලා මේ සං පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගෙන මේ සං උපදින හැටි තේරුම් අරගෙන සමුදය නිරෝධ කරන්නට නිවැරදි මාර්ගය පෙන්වලා පැහැදිලි කළා. මේ සමුදය තමයි අපි තේරුම් ගත්තත් නොගත්තත් මේ සංසාර පැවැත්ම දිගින් දිගටම දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු වන දේ තමයි සමුදය. මේ සමුදය කියන ශක්තිය ශක්ති ප්‍රභවය එමුණනම් මේක ගිනි ගන්නා රස්වන මත්වන ඉන්ධන විශේෂයක් චිත්තසංතානය තුළ බිහිකරන්නේ පවත්වන්නේ උපද්දවන්නේ මෙන්න මේ සමුදය කියන ශක්තිය. මේ සමුදය බිහි වෙන්නෙම රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් ගති නිසායි. මේ රාගය ද්වේෂය මෝහය කියන කිලුටු ගති කෙලෙස් ගති අකුසල ධර්ම නිසා හැම පුද්ගලයෙක්ම යම් කිසි දෙයකට පටිච්ච වෙනවා. පටිච්ච වෙනවා කියන්නේ පටිච්ච කියන්නේ කැමැත්ත තමයි. ඉච්ඡ කැමැත්තට බැඳිනවා. මේ කැමැත්තට බැඳුනහම තමන්ගේ හිතෙන්මයි කැමැත්තට බැඳිනවා. ඇහෙන් ප්‍රිය රූපයකට බැඳෙන්න පුළුවන්, කනෙන් ප්‍රිය ශබ්දයකට බැඳෙන්න පුළුවන්, නාසයෙන් ප්‍රිය ගන්ධ සුවඳකට බැඳෙන්න පුළුවන්, දිවෙන් ප්‍රිය රසකට බැඳෙන්න පුළුවන්, කයෙන් ප්‍රිය සුවපාදයකට බැඳෙන්න පුළුවන්, මනසෙන් ප්‍රිය මතක සටහනකට බැඳෙන්න පුළුවන්. මෙහෙම ප්‍රිය දෙයකට බැඳුන ගමන්ම අපි ඒකට කියන පටි කියලා බැඳෙනවා. ඒ පටි ඉච්ඡ කියන්නේ කැමැත්තෙන්ම බැඳෙනවා. ඒ කැමැත්තෙන්ම ප්‍රිය දෙයකට බැඳුනහම අන්න එතෙන්දී සමුදය ධර්මයක් බිහි වෙනවා. මේ සමුදය බිහිවන්නේ රාගය ද්වේෂය මෝහය කියන ගති තුනක් පුරුදු හතරක් තියෙන නිසා. දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත කියන පුරුදු හතර හැම පුද්ගඥන පුද්ගලයේ තුලම මේ සංසාර ගමන අද මෙතනට එනතුරු මේ ගමන පවත්වාගෙන යන්නට උපකාර වූ පුරුදු හතර. මේ පුරුදු හතර තමයි දිට්ඨ සුත්ත මුත විඤ්ඤාත. දැකලා පුරුදුයි ඇහෙන්, අහලා පුරුදුයි කනෙන්, නාසයෙන් දිවෙන් කයෙන් විඳලා පුරුදුයි, මනසෙන් හිතලා පුරුදුයි. එතකොට දැකලා පුරුදුයි, අහලා පුරුදුයි, විඳලා පුරුදුයි, හිතලා පුරුදුයි. එක සුත මුත විඤ්ඤාණ. එතකොට මේ අහලා දැකලා විඳලා හිතලා පුරුද්දේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි පියදේ අහලා ඒකට පටිච්ච වෙලා පුරුදු. ප්‍රිය දෙයක් දැක්කාම රූපයක්, ශබ්දයක් නදත්තුන දක්රසක් සුවපාදක් අතර දානක් ප්‍රිය භවයෙන් ඒකට ඇලිලා ඒකට ආලය කරගෙන ඒක අල්ලගෙන උපාදානය කරගෙන ඒකට සම්බන්ධ වෙලා පුරුද්දක් කියනවා. ඒ පුරුද්ද නිසා අපි සංසාර ගමනට සමුදේ පිළි කරනවා. ඒ වගේම මේ ඇහෙන් දැක්ක කණින් ඇහුව ආදී මේ ඉන්ද්‍රියයන් ආයතනයක් බවට පරිවර්තනය කරගෙන අපි යම් ප්‍රිය දෙයක් අල්ලගත්තා නම් ඒ ප්‍රියදී අපිට ඒ ආකාරයට පවත් ගන්න බැරි නිසා සබ්බේ මේ පියේ මනාපේ නානාවෝ විනාභාවෝ කියන තත්වයට පත් වෙන නිසා විපරිණාමයට පත් වෙලා වෙනස් වෙන නිසා මේ ප්‍රියදී අපිට විචිතේ මනාපසේ මීරිසේ ඉෂ්ඨකාන්තසේ පවත් ගන්න බැරිකොට ඒක අමනාප අමිහිරි අප්‍රිය බවට පත් වෙනවා. අන්න ඒතකොට අපි අර ප්‍රියයි කියලා හිතපු දේ අප්‍රිය බවට පත් වෙනවා. මේ අප්‍රිය දේ නිසා අපි ගැටෙනවා. මේ අප්‍රිය දේට පටිච්ච වෙනවා. ඒ පටිච්ච වෙන්නේ අර ප්‍රිය බවෙන් නෙමේ අප්‍රිය බවෙන්. ඒ අප්‍රිය බව නිසා පටිච්ච වීම නිසා ගැටීමක් ඇති වෙනවා. එතන ඇති වෙන්නේ ගැටීමක්, වෛරයක්, තරහක්, ඊර්ෂ්‍යාවක්, කෝපයක්, පටිඝයක්, විරෝධයක්, ක්‍රෝධයක් ආදී කිව්වා වූ මේ විරුද්ධ පැත්ත දෙවැනි වේශය. එතකොට පළවෙනි වේශය තමයි ප්‍රිය බවට ඇලෙන එක, බැඳෙන එක, සම්බන්ධ වෙන එක. ඒකේ දෙවැනි වේශය තමයි අප්‍රිය දෙයට ගැටෙන එක, පටලැවෙන එක, රෝධ විරෝධ තරහ වෛර ක්‍රෝධ ආදී ඇති වෙන එක. එතකොට පළවෙනි වේශය ප්‍රිය බව, දෙවැනි වේශය ද්වේෂය අප්‍රිය බව. මේ ප්‍රිය බවත් අප්‍රිය බවත් නිසා හැම පුද්ගලයෙකුගේම චිත්ත සංතානය කිලුටු වෙනවා. චිත්ත සංතානය කිලුටු වෙන්නෙම රාගයෙන් ඇදුනාම ද්වේෂයෙන් ගැටුනාම. මේ රාගයක් ද්වේෂයක් නිසා තුන්වෙනි ගතියකුත් තමන්ගේ මනසේ කිලුටු බවක් ඇති වෙනවා. ඒක තමයි මේ රාගයේ කියන කිලුටු අඳුරෙන්, ද්වේෂයේ කියන කිලුටු අඳුරෙන් ලේදාට දිලුටු වෙලා ජීවිතයෙන් කිලුටු වෙලා අර මනසේ තියෙන ශෛල මුවහා වෙලා යන. මේ මුවහා වීම නිසා අපි කියනවා අර මනස මනීන්ද්‍රිය මුවහා වුණා මෝහයෙන් මුවහා. මෝහය කියන්නේ මුවහා වීම. එතකොට අපි මේ මෝහයෙන් මුවහා කරගත්ත මනසක් තියෙන පුද්ගලයාට කියනවා පුතක් යන පුද්ගලයා. එහෙම නැත්නම් මෝරිය මොට්ටිය නොදන්නාකම් අවිද්‍යාව නොතේරි මේ දුප්පයි නැසපත්. ඒ මේ සියලුම වචන වලින් ප්‍රකාශ කළේ මෙන්න මේ මනස මුවා කරගන්න. මනස මුවා කරගන්නේ පුද්ගලයා ඇත්ත යථාවාදී චතාකාරී බව නොදන්නා නිසා. තථාවාදී යථාකාරී බව නොදන්නා නිසා මේ නොදන්න නොදැනගන්න හේතුව වෙන කිසිම දෙයක් නෙමේ. මේ සංසාරයි කියලා රාගයෙන් ඇලෙන එක, ද්වේෂයෙන් ගැටෙන එක. එතකොට මේ හැම පුද්ගලයෙක්ම යම් කිසි දෙයක් මේ ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ දොරවල් හයෙන් ඉන්ද්‍රිය ආයතන හයක් බවට පත් කරගෙන මේ ආයතන හැටියටයි දැන් ඇහැ, කන, නාසය, දිව, කය, මන ක්‍රියාත්මක වෙන්නේ. මේ ආයතන වලින් කරන්නේ එකතු කර ගැනීම. ආයතන කියන්නේ එකතු කර ගැනීම. දැන් බැංකු ආයතන කියන්නේ සල්ලි මුදල් එකතු කරන තැන. ඒ වගේම අපි මේ රූප ආයතනය, චක්‍ර ආයතනය, චක්‍ර ආයතන වෙනවා. චක්කු ඉන්ද්‍රිය චක්‍ර ආයතන වෙනවා. සෝත ඉන්ද්‍රිය සෝත ආයතන, ගානින්ගේ ගාය ආයතන, ජීව ආයතන ජීව ආයතන, කායින්ගේ කාය ආයතන, මනින්ගේ මන ආයතන බවට පත් වෙනවා. මේ ආයතන හරින් කරන්නේ අහක යන කුණු, එහෙම නැත්නම් අර ප්‍රියයි කියලා, මధుරයි කියලා, මිහිරි කියලා, තමන්ට තමන්ගේ හිතට කැමති උදේ, ප්‍රිය උදේ එකතු කරලා අල්ලලා උපාදානය කර ගැනීම. එතකොට මේ සං කියන්නේ මෙන්න මේ වගේ ප්‍රිය දේවල්, මිහිරි දේවල්, මధుර දේවල් එකතු කරගෙන ඒ සැප හඹා යාමට කරන ක්‍රියාකාරකමයි. එනිසා පුදඥාන පුද්ගලයේ සාරය කියලා, වටිනවා කියලා, යම් කිසි හරයක් අර්ථයක් තියෙනවා කියලා යමක් මේ මිහිතලය තුළින්, මේ පැරත්ම තුළින් එකතු කර ගන්නවා නම් ඒ එකතු කර ගැනීම තමයි සම්. ඒවා සාරය කියලා දකින නිසායි අපි මේ සංසාර කියලා කිව්වේ. එතකොට සම් කිව්වේ මූලික වශයෙන්ම පළවෙනි අර්ථය තමයි එකතු කර ගැනීම. ඇයෙන් කරන නාසයෙන් දිවෙන් කරන මනින් කියන මේ දුරවල් නැහෙන ආයතන ආයත බවට පත් කරගෙන මේ ඉන්ද්‍රියය එකතු කරනවා නම් යමක් අපි කියනවා එකෙන්දී මේ සංසාරයි කියලා. මේ සංසාර නිසා තමයි හැම පුද්ගලයෙක්ම ඇහෙන් ප්‍රිය රූප උරා ගන්නවා, කනෙන් ප්‍රිය ශබ්ද උරා ගන්නවා, නාසයෙන් ප්‍රිය ගන්ධ සුවඳ උරා ගන්නවා, දිවෙන් ප්‍රිය රස උරා ගන්නවා, කයෙන් සුවපහස උරා ගන්නවා, මනසෙන් මතක සටහන් උරා ගන්නවා. මේ උරා ගන්න නිසා තමයි ලෝ අබ්බ කියන්නේ. අපි අබ්බ කියන්නේ උරා ගන්නවා. මේක උරා වීමත් සමග ඔය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අපි පානය කිරීම, එහෙම නැත්නම් ඔය පානය කරනවා, උරා බොනවා කියන්නේ පානය කරනවා. මේ පානය කරන නිසා මේ සියලුම තත්වයන්ට පාණී කියලා කිව්වා. පාණී මාගේ වචන කියන්නේ පාණී. එතකොට පාණී කියන්නේ පානය කරනවා. එහෙම මේ ඇහැ කණෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින් යම් කිසි ඔය රූප උරා බොන්නේ නැත්නම් ඒවා අල්ලලා එකතු කරලා උපාදානීය කරගන්නේ නැත්නම් මේ කිසිම තත්වයකට පණ ඇති සැපේ කියලා කියන්න බෑ. එහෙමනම් මේ ක්‍රියාකාර හයත් කම් හයත් නිසා අර ලෝකය උරාවීම නිසා තමයි මේ ආහාර ලැබෙන්නේ. ඒක අර කබලින්කාර ආහාර, පස්ස ආහාර, සංජේ මනෝ සංජේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර වර්ග හතරම ලැබෙන්නේ ඔය ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් කයෙන් මනින් කියන මේ ආහෙන් මේ ලෝකය උරාවීම නිසා. මේ උරාගන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, මේවා යම් කිසි වටිනකමක් සාරවත් බවක් තියෙන නිසා. ඒ නිසා මේ සංසාර ගමනක් යන්නේ ඔය ඇහැ කන ආදී දියෝකය කියන මේ ඉන්ද්‍රියය උපයෝගී කරගෙන තමන්ට ප්‍රිය දේ උරා වීම නිසා අප්‍රිය දේට ගැටීමත් ඒ සංසාර ගමනේ කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ නොදන්නාකම, මොට්ටකම, මෝඩකම කියන දේවල් තමන්ම හදාගත්ත දෙයක්. මෙහෙම මේ සංසාරයි කියලා යන පුද්ගලයෝ මේ සංසාර ගමන යන්නට කරන ප්‍රධාන කාර්යයක් තියෙනවා. මේකට අපි කියනවා සංඛාර. සංඛ්‍යන්න මං කිව්වා එකතු කරගන්නවා කියලානේ. මේ එකතු කරගන්න දේ චිත්ත සංතානයේ තැන්පත් කරගන්නවා. චිත්ත සංතානය කියන්නේ සංතැපත් කරගන්න තැන. හැම පුද්ගලයන් පුද්ගලයෙකුගේම හැම කුරා භූමියක පටන් මහා බ්‍රහ්ම ශක්තිය පවා ඇතුළු සියලු මාගේ චිත්ත සංතානය කියලා එකක් තියෙනවා. විඥානයේ උපදීනේ. එතකොට මේ චිත්ත සංතානයේ අතීත කල්ප ගණනක එකතු කරගත්ත මේ ගති තුන පුරුදු හතර පවතින රාග දේශ මොහ කියන ගති තුනත් විත්ත සුත මුත විඤ්ඤත කියන පුරුදු හතරත් හැම කෙනෙක්ම තුල තියන කල් මේ සංකාර කරමින් මේ චිත්ත සංතානයට එකතු කරගන්නවා. එකතු කරගත්තේ වත් අන්පත් කරගන්නවා. චිත්ත සංතානයේ තැන්පත් කරගත් ඒවා භාවිතයට ගන්නවා. එහෙම නැත්නම් පරිහරණය කරනවා ආහාර ඇති. එතකොට මේ සං කියන්නේ එකතු කිරීමටත් සං කියනවා, අර ගබඩා කිරීමටත් සං කියනවා, පරිහරණය කිරීමටත් සං කියනවා. ඒ වගේම මේ එකතු කරගත්ත, අල්ලගත්ත, බදාගත්ත, උපාදානය කරගත්ත, තැන්පත් කරගත්ත මේ සං ඉවත් කරන්නත් පුළුවන්කම තියෙනවා. මිනිහෙක් ඇටියට මනසක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉවත් වීම, අස්කිරීම, අයින් කිරීමට අපි කියනවා විසංකාර කියලා. එතකොට සංකාර කියන්නේ යමක් කුණුකොඩක් එකතු කිරීම. විසංකාර කියන්නේ කුණුකොඩ එකතු කරගත්ත කුණුකොඩ අයින් කිරීම. වී කියන්නේ වෙන් කළා ඉවත් කිරීම. වී කියන වචනේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ කියනවා නම් එතෙන්දි පෙන්වන්නේම වෙන් කිරීම, ඉවත් කිරීම, විපරිණාමයටපත් කිරීම. එහෙම නැත්නම් ඒක විනාශ කරලා ඉවත් කරන්න පුළුවන් කියන එකයි. ඒ නිසා විසංකාරගතං චිත්තං කිව්වේ මේ සංකාර මෙතෙක් එක්කව කරගත්ත සියලුම රාග දේශ මොහ කියන මේ කිලිටු කෙලෙස් ගති ඉවත් කරනවා නම් ඒක විසංකාර. එතකොට රාග දේශ මොහ ගති එකතු කරගන්නවා නම්, ඇතුළට ගන්නවා නම් ඒක සංකාර. මේ සංකාර කරලා අපි යමක් එකතු කරගන්නවා කියන එක හොඳට තේරුම් ගන්න යුතුයි. සංකාරයක් නොකර කිසිම කෙනෙකුට ඔය කියන දේවල් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එකතු කරගන්න බෑ. අර ඈකරණ ආදී දියකය පිනවන්න නම් සංකාරයක් කළ යුතුයි. මේ සංකාර කරන තාක්කල් අපි සංකත සකස් කරගන්න. සංකත කියන්නේ අපි මේ පැවැත්ම තුළ යම්නම් ද්‍රව්‍ය, සත්ව, පුද්ගල වස්තු නොයෙකුත් තව සංකල්පනාමේ සියලුම දේවල් උපදවාගෙන එකතු කරගෙන හදාගෙන සකස් කර ගැනීමයි සංකත කිව්වේ. එතකොට සංකරේ නැත්නම්, සංකාර කරේ නැත්නම් සංකතයක් බිහි වෙන්නේ නැහැ. බිහි වෙන්නේ නැහැ. මේ සංකාර බුදු පියාණන් වහන්සේ තුන් ආකාරයකට විග්‍රහ කළා. මේ තුන් ආකාරයේ තමා පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, අනිඤ්ඤාපි සංකාර කියලා එක කොටසකුත්, වාචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කියලා තව කොටසකුත්, ඒ වගේම අතීත සංකාර, වර්තමාන සංකාර, අනාගත සංකාර කියලා තව කොටසකුත් තිබීලා තියෙනවා. මේ සංකාර සංකාර කියන ඒවා පුතක් යන පුද්ගලයෝ භාවිතා කරන එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන කාර්ය කියන්නේ ක්‍රියා කරන සං කියන්නේ එකතු කරන්න යමක් එකතු කරන්නට හැමදාම ආදීන් ජීවිතයෙන් මනින් කරන සියලුම ක්‍රියාකාරකම් මේ සංකාර කියන කොටසට අයිති. එතකොට යම් කිසි කෙනෙක් පුතක් යන ධර්පයේ නිදිලා අරහත් ත්වයට ආවනම් අර සං කියන එක අත්හැරලා ක්‍රියා කියන එක විතරක් කරන. අන්න එතකොට අපි කියනවා අරහතුන්වහන්සේ ක්‍රියාසුප්පාර්ථන. අරහතුන්වහන්සේ කෙනෙක්ව බුදු ඥානන් වහන්සේ කෙනෙක්ව කිසි තේත්ම කිසිම අවස්ථාවක සංකාර සුප්පාර්ථන්නේ නැහැ. පවත්වන්නේ ක්‍රියාසුප් ක්‍රියසුප් පමණයි. සං කියනකොටද අපලද යනවා. එතකොට සං කරන්නේ නැහැ, එකතු කරන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ, බදාගන්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ. උපාදානය කරගත්ත දෙයක් නැති නිසා අත් කරන්න, ඉවත් කරන්න, ආයින් කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා රාහුල් වහන්සේ කෙනෙක් බුදු පියාණන් වහන්සේලා සංකාර සිප්පවත් කරන්නේ නැහැ. ක්‍රියා සිප්පවීමක් විතරයි කරන්නේ. ඒ ක්‍රියා සිප්පවත් කරන රාහුල් වහන්සේ සංකත සකස් කරන්නේ නැහැ. ඒ නිසා ඒ රාහුල් වහන්සේ අසංකත ධර්මය අවබෝධ කරගත්ත අර නිවන තමයි එකම අසංකත ධර්මය. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ පැවැත්ම තුළ සමුදය ධර්ම වීකරන්න සංකාර කරනවා නම් සංකත ධර්ම උපද්දවනවා නම් ඒව තමයි ඒ පුද්ගලයාට බර, බය, බැම්ම, බලය මේ සියලුම දේවල් ගන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සංකාර කරනවා නම් මේ සංකත සකස් කරනවා නම් එතෙන්දි සමුදය වීමේම නියතයි. සමුදය කියන එක පුතඥාන පුද්ගලයේ අරහත් ත්වයට පත්වන තුරුම සෝවාන් සකදාගාමි අනාගාමි උනත් ඒ පුද්ගලයා සංකාර කොටසක් හරි කරනවා. අරහතුන් වහන්සේ පමණයි සංකාර නොකරන්නේ. ඒ නිසා මේ සංකාර කිරීමෙන් යන්නම් අය බලාපොරොත්තු වන්නේ එහෙම නැත්නම් පුතඥයා බලාපොරොත්තු වෙන්නේ මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රියහයක යම් කිසි තෘප්තියක් සතුටක් ලබා ගැනීමයි. අපි එතෙන්දි කියනවා සන්තෝෂ කියන වචනේ. තෝෂ කියන්නේ ඒක තුටු කරනවා එහෙම නැත්නම් සතුටු කරනවා කියන එකයි. එතකොට මේ සං එකතු කර ගැනීමෙන් ඇහැ පිනවන්න, කන පිනවන්න, දිවකය මනසේ නම් කියන මේ ඉන්ද්‍රියහය පිනවන්න එකතු කරගන්නා, අල්ලගන්නා, උපාදානය කරගන්නා, බදාගන්නා සියලුම දේ නිසා තමයි පුතඥන ලෝකයා සන්තෝෂයට පත් වෙන්නේ. යමක් එකතු කරගත්ත මිනිහෙක් තමයි අර නොදන්නා නිසා, අවිද්‍යාව නිසා මේකේ බල, මේකේ බය, මේකේ බැම්ම නොදන්නා නිසා මේක බලයක් කියලා හිතලා අල්ලගන්නවා, උපාදානය කරගන්නවා. ඒ උපාදානය කරගත්ත දෙයින් සතුටක් විඳින්න ඒ පුද්ගලයා නිතරම ඒවා අල්ලගන්නවා, උපාදානය කරගන්නවා. නමුත් මෙහෙම එකතු කරගත්ත දේ, අල්ලගත්ත දේ, බදාගත්ත දේ සබ්බේ මේපියේ මනාපේ නානා භාවෝ විනාභාව මේක වෙනස් වෙලා විපරිණාමයට පත් වෙලා විනාශයට පත් වෙන බව එයාට කලින් දැක ගන්න බැරි වුණා. බැරි වුණ නිසා තමයි මේ අල්ලලා උපාදානය කරගත්තේ සන්තෝෂයට මේවා එකතු කරගන්න. නමුත් මේවා ඒ එකතු කරගන්න පුද්ගලයාට, එකතු කරගත්ත පුද්ගලයාට බරක් බවට පත් වෙනවා, දැම්මක් බවට පත් වෙනවා, බයට හේතුවක් බවට පත් වෙනවා. මේ නිසා අර සන්තෝෂයට එකතු කරගත්ත සියලුම දේ නිසා සන්තාපයට පත් වෙන්න වෙනවා. සන්තාපය කියන්නේ තලපයක් වගේ එරෙනවා. ඒ නිසා මේක තරණය කරන්න බැරි වෙනවා. මේක පීඩගෙන ඉදොඩට යන්න බැරි වෙනවා. ඒ නිසා සංතාපයට පත් වෙලා හිටින ඉරෙනවා. ඒ වගේම මේ එකතු කරගත්ත දේ නිසා ගින්නක් දායක් වේදනාවක් හට ගන්නවා. ඒ නිසා සංවේගයකුත් ඇති වෙනවා. ඒ නිසා සන්තෝෂයට පත් වෙන්නට එකතු කරගත්ත දේ තමයි සංතාපයට සංවේගයට සංවේදනාවට සියල්ලටම හේතු වෙනවා. ඒ වගේම මේ හැම කෙනෙක්ම මේ එකතු කරගත්ත මේ සංකාර කරලා යම් විදියක් එකතු කරගත්තාම අපි මේවට කියන ගති කියලා. මේ ගති චිත්ත සංතානෙ තැන්පත් කරනවා. මේ චිත්ත සංතානෙ තැන්පත් කරගත්තාම ඒවා ගති බවට පත් වුණාම ඒ ගති සංකල්පනා හැටියට මතු කරලා ගන්න පුළුවන් වෙනවා. අපි කාමාසව භවාසව විච්ඡාසව අවිච්ඡාසව කියලා එහෙමනම් අර විතක්ක සංකාරණ සූත්‍රයේ පැහැදිලි කරපු ආකාරයට මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එන්නේ පිටකට මතු වෙවි. අර සමුදය එහෙමනම් අර චිත්ත සංකාරණයේ ඔය කෙලෙස් ගතිය අර ආදල කියන නිසායි. එනිසා ඒ ආදව මතු වෙන්න පුළුවන් වෙන්නේ අර සංකල්පනා පැවැත්වීමේ නොයි. සංකල්පනා කිව්වේ 50 කිව්වේ 50ේ පීරණ එක. මේ 50 කියන්නේ පීරණ. එතකොට අර චිත්ත සංකාරණේ ගබඩා කරලා කියන අර ගති පීරලා මතු කරලා අර කාලයක් තුල කාලාන්තරයක් තුල කල්ධර්ම මත තැන්පත් කරලා කියන දේවල් මතු කරලා ගන්න පුළුවන් වෙනවා නම් අන්න ඒක සංකල්පනා. එතකොට හරියට හරුතෙක් වමාර කන්තු වමාර කන්න වගේ තමන් අතීතයේ එකතු කරගත්ත මේ කෙලෙස් ධර්ම රාගය ද්වේෂය මෝහය නැවත නැවතත් මොහොතක් මොහොතක් ගානෙම අර ඇයෙන් රූපයක් දකින්න දකින්න ගානෙ කනෙන් ශබ්දයක් අහන අහන ගානෙ අර සංකල්පනාවක් පවත්වලා මේ ගතිය මතු කරලා සමුදය ධර්මයක් දී කරගෙන මේ ගමන යන්නට අවශ්‍ය වන්නා වූ සමුදය ආහාර සංචේතන ආහාර විඥාන ආහාර සකස් කරගන්න. එනිසා මේ හොඳට තේරුම් ගන්න ඕනේ මේ සං තේරුම් ගත්තොත් සංසාරය කියන එක සංකාර කරලා මේ සංඥාවලටයි සංකාර කරන්නේ. ඒ නිසා සංකල්පනා පවත් කළා මේ සමුදය දී කරගන්නවා නම් ඔය සන්තෝෂ වෙන්න මේ සංසාර ගමන පිළිබඳව යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේකේ ඊගාවට කියන වැදගත්ම බලවත්ම ගැඹුරුම තැන තමයි මේ සම්බන්ධය. සම්බන්ධ කියන්නේ මේක වචන තුනක්. සම් කියන්නේ දැන් කවුරුද දන්නවා එකතු කර ගැනීම, අල්ලා ගැනීම, බදා ගැනීම, අයිති කර ගැනීම, උපාදානය කර ගැනීම. බන්ධ කියන්නේ අන්ධ ලෙස බැඳීම. එතකොට අපි මේ අල්ලගත්ත, උපාදානය කරගත්ත, අයිති කරගත්ත දේ සාරයි කියලා දැක්කාම, තීරණය කළාම, වැරදි දෘෂ්ටියකට පත් වුණාම ඒ පුද්ගලයාට සාරදේට බැඳෙනවා අන්ධ ලෙස. ඒ නිසා මේ හැම කෙනෙක්ම මේ සම්බන්ධ වීමක් තමයි මේක මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි මේ සම්බන්ධය කියන වචනේ වචන තුන ටිකක් දීර්ඝ වශයෙන් පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකද මේක තේරුම් ගත යුතුයි මෙතන තමයි මේ නිවනට දොර විවෘත කරගන්නට පුළුවන් වැදගත්ම තැන. අපි මේ සම්බන්ධ වීමේදී තුන් ආකාරයකට තුන් අවස්ථාවක සම්බන්ධ වෙනවා. දැන් අපි හිතමු ළමෙක් හැටියට කුඩා ළමෙක් හැටියට මව් කුසෙන් බිහි වූ ළමයා නූල් පොටකවත් දෙයක් ගිනාවේ නැහැ. කිසිම කෙනෙක්ව කාවවත් අරගෙන ආවේ නැහැ මේ පාත්මේ මේ පැවැත්මට මේ ජීවිතේට තනියෙන් යාවේ. හැබැයි මේ තනියෙන් ආපු පුද්ගලයා අවුරුදු දැන් මේ 60ක් 70ක් 50ක් විතර වෙනකොට අම්මල තාත්තල සම්බන්ධ කරගත්තා, සහෝදර සහෝදරියෝ සම්බන්ධ කරගත්තා, යාළුවෝ මිත්‍රයෝ ගුරුවරු සම්බන්ධ කරගත්තා, ඊට පස්සේ අඹුවන් සම්බන්ධ කරගත්තා, ඊට පස්සේ දරුවන් සම්බන්ධ කරගත්තා, මෙහෙම යාළුවෝ මිත්‍රයෝ අඹුදරුවෝ අසල්වැසියෝ නොඑක අය නොඑක පුද්ගලයන්ව සම්බන්ධ කරගත්තා. මෙතන තියෙන්නේ සම්බන්ධය. මේ එකතු කරලා අල්ලලා බැඳගෙන අපිට ගැළපෙන අය, සුදුසු අය, ප්‍රිය අය, මනාප අය සමග එකතු වීමයි මේ සම්බන්ධය. මේ සම්බන්ධය නිසා හැම කෙනෙක්ම අන්ධ ලෙස මේ සංසාර ගමනට නොදැනීම, තමන් නොදැනීම බැඳෙනවා. මෙහෙම දැන් යාළුවෝ මිත්‍රයෝ අමුදරුවෝ සහෝදරයෝ අම්මල තාත්තල සාම්ප්‍රදායෝ එකතු කරගත්තා වගේම ඊට පස්සේ ටිකක් කල් යනකොට තරහකාරයෝ, වෛරක්කාරයෝ, ණයකාරයෝ, මේ තමන්ට විරුද්ධකාරයෝ මේ අයටත් සම්බන්ධ වෙනවා. ඒකත් ලොකුම සම්බන්ධයක්. ඒක අර ගැටීම පිළිබඳ සම්බන්ධයක්, මරණුල්ලෙක ඇලීම පිළිබඳ සම්බන්ධයක්. මෙහෙම සම්බන්ධ වීම නිසා තමයි අපි සංසාරයේ තන නොදැනීම අන්දලෙකින් බැරි. මේ සම්බන්ධ වූ පළවෙනි කොටස තමයි පණ ඇති පුද්ගල සත්‍යයන්ට සම්බන්ධ වීම. දැන් අර කුණ්ඩේ එළුවන්ට බල්ලන්ට පූසන්ට මේ අයට මේ මිනිස්සු සම්බන්ධ වෙනවා. ඒවත් මේ සංසාර සම්බන්ධය. තමන් ප්‍රිය නිසායි ඒ දෙන්න බැරි. මෙහෙම අර සත්‍යයන්ට පුද්ගලයන්ට බැඳුනා වගේම දෙවෙනි කොටස තමයි අර ඇඳුම් ගැඳුම් මිල මුදල් යාන වාහන දේපල වතු පිටි ඉඩ කඩම් මේ කියන සබ්බ සකල මනාවටම දැනෙන මේ සම්බන්ධය දෙවෙනි කොටස බලවත් කොටසක් වන්නේ අපි බාහිර වශයෙන් අපි එකතු කරගත්තදී. ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතරටමත් අපි දැනෙනවා සම්බන්ධ වෙනවා. මේක හොඳට තේරුම් ගත්තොත් තේරුම් ගන්න පුළුවන් වෙනවා අපි එනකොට මූල් කොටක්වත් දෙනාමි නෑ. නමුත් මේ යනකොට වගේ යන්නේ නෑ. නමුත් මේ පැවැත්ම පවත්වාගෙන යන මේ සුදු කාලය තුළ ඔය සියලුම දේවල් වලට සම්බන්ධ වෙනවා. පළමු කොටම අර පුද්ගලයන්ට සත්වයන්ට හොඳින් හා නරකින්, ඒ වගේම දෙවෙනි කොට මේ ද්‍රව්‍ය වස්තු වලට හොඳින් හා නරකින්. ඒ වගේම මේ හැම කෙනෙක්ම කල්පනා කළ යුතු නමුත් නොදන්නා තුන්වෙනි කොටසත් මේ සම්බන්ධතාවය තුළ තියෙනවා. මේ තුන්වෙනි කොටස තමයි ගති කීපයකට සම්බන්ධ වෙනවා. මේ ගති කියන්නේ දැන් උපදීදී දරුවට ලැබුණු ගතිය නෙමේ, ටිකක් දරුවා ලොකු වෙනවා. මේ ගති කියන්නේ ඇතුළට ගත්ත කියන එක. මේ ඇතුළට ගත්ත කියන්නේ අර සම්බන්ධ වීම නිසායි. ඒ නිසා රාග ගතිය රාග භවට, ද්වේෂ ගතිය ද්වේෂ භව නිසා, මෝහ ගතිය මෝහ භව නිසා මේ ගති තුනකුත් අපි එකතු කරගන්නවා, අල්ල ගන්නවා, උපාදානය කරගන්නවා, සම්බන්ධ කරගන්නවා, චිත්ත සංකානේ පැලපටියම් කරගන්නවා, හැබ්බැහි කරගන්නවා, මේවා මුල් බැහැ ගන්නවා. ඒ නිසා මේ රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය කියන ගති තුනත් මේ එකතු කරගත්ත, සම්බන්ධ කරගත්ත, ආයුතු කරගත්ත, අල්ලගත්ත, උපාදානය කරගත්ත දේවල්. දැන් කොටස් තුනක් පෙන්නනවා. අර නෑදෑයෝ යාළුවෝ මිත්‍රයෝ හිටවත්තු අම්මල තාත්තල වගේ අය තරහකාරී වෛරක්කාරී වගේ ඒ කොටසත් ඒගොල්ලෝ අර සත්ව පුද්ගල සම්බන්ධය, ඒ වගේම ඇඳුම් ගැඳුම් ඥාන වාහන මේ ගේ දොර ඉඩ කඩම් කියන මේ සබ්බ සකල මනාවම දෙවෙනි කොටස. තුන්වෙනි වැදගත්ම කොටස තමයි මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නිසා තවත් ගති බොහෝම රාශියක් මේකට මතුවෙනවා. දැන් නපුරු බව, පුවසත් බව, ධනවත් බව, බලවත් බව, කුලවත් බව, තරුණ බව, මේ ආදී මේ ගති මේ බව සිය ගණනක් විග්‍රහ කරනවා ධර්මයේ. මේ සියලුම දේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන ගති තුන නිසා මතුවන චිත්ත ධම්මානේ මුල් වැදගත් ගති. නපුරු ගතිය, ඒ වගේම දේව ගතිය, බ්‍රහ්ම ගතිය, මේවත් ගති. මේවත් අපි ඒවා හොඳ ගති, අර අනික් ඒවා නරක ගති. දැන් මෙහෙම මේ තුන් කොටස අපි එකව කළ අල්ල ගැනීම තමයි මේ උපත ලැබූ මොහොතේ සිටන් මරණ මොහොත දක්වාම කරන්නේ. ඔන්න ඔය කොටස් තුනෙන් එකක් හෝ අල්ලගෙන බදාගෙන උපාදානය කරගෙන අයිති කරගන්නවා. මේකයි කියුවේ පංච උපාදානස්කන්ධය. මේකම තමයි සිද්ධ. එතකොට ඒ අල්ලගත්ත දේ නැති වෙනවට බය වෙනවා, ඒ වගේම කවුරුත් ගනී කියලා බය වෙනවා, මේවා විපරිණාමයට පත් වෙලා වෙනස් වෙලා යයි කියලා බය වෙනවා, සොර සතුරන් ගනී කියලා බය වෙනවා. දැන් මෙහෙම උපතේදී ගණාවේ නැති දේ මරණ මොහොත වෙනකොට අපිට මේ ගති වලින් මේ කොටස් තුනෙන් දෙකක් සමුලින්ම අයින් කළා, ඉවත් කළා, අස් කළා, අතර දාලා යට වෙනවා. අර අම්මල තාත්තල නැද සහෝදරයෝ යාළුවෝ මිත්‍රයෝ තරහකාරී වෛරක්කාරී සියලුම දෙනා අත්තර දාලා යට වෙනවා භෞතික වශයෙන්. ඒ වගේම අර ඇඳුම් ගැඳුම් ගේ දොර මිල මුදල් කෝටි ගණන් තිබුණත් ඒ සියල්ලම අත්හැරලා දාලා යන්නේ. හැබැයි අර තුන්වෙනි කොටස වූ ගති අරහත් තත්වයට පත්වීමෙන් විෂක මගඵල ලැබීමෙන් විෂක මේ ගති අත්හරින්න බෑ. ඒ නිසා මේ කලු ගති, කෙලෙස් ගති සංසාරය පුරාම දිගින් දිගටම දිගින් දිගටම අර පුරුදු හතරක් හැටියට අරගෙන ආවා, අරගෙන යනවා. මේක තමයි සංසාර ගමන. මේ පුරුදු හතර දිත්තේව දිත්ත මට්ටම් භවිෂති, සුතේව සුත මට්ටම් භවිෂති, මුතේව මුත මට්ටම් භවිෂති, විඤ්ඤතේ විඤ්ඤාත මට්ටම් භවිෂති කියලා අර බාහ්‍ය දාරුවේ නියතුමා වගේ නෙව ඉදන මුරන්න උභයමන්තරේ දුක්ඛස්කන්ධ සංසාරෝති කියලා අයින් කරන්න ඉවත් කරන්න පුළුවන් නම් මෙන්න මේ ගති තුන ඒ පුද්ගලයා මේ පැවැත්ම තුළින් එකතු කරගත්ත අනන්ත අප්‍රමාණ කාලයක් තුළ මේ එකතු කරගත්ත සියලුම ගති තමන්ගේ චිත්ත සංතානෙන් අයින් කරන ඉවත් කරන ප්‍රහාණය කරන පජාති පහනාති පස්සති. මේ පජාති පහනාති පස්සති කියන්නේ ප්‍රහාණය කළා ඉවත් කළා සියලුම කලු ධර්ම ඉවත් කිරීම. සියලුම දේවල් ඉවත් කිරීමක් මෙතන අදහස් වෙන්නේ නැහැ. මෙතන අදහස් වෙන්නේ කලු ධර්ම ඉවත් කිරීම අයින් කිරීම පමණයි. මේ කලු ධර්ම කියන්නේ රාගය ද්වේෂය මෝහය. කලු ධර්ම වලින් තමයි රාගය ද්වේෂය මෝහය නිසා තමයි සමුදය වීකරන්නේ. එතකොට මේ සමුදය නිරෝධ කිරීම කියන්නේ මෙන්න මේ ගති රාග ගතිය රාග ක්‍රය වශයෙන් ඉවත් කරන්න ඕන. මෝහ ගතිය මෝහ ක්‍රය වශයෙන් ද්වේෂ ගතිය ද්වේෂ ක්‍රය හැටියට ඉවත් කළ යුතුයි. ඉවත් කළ හැකියි. මෙහෙම මේ රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය කියන මේ ගති තුන අපි ඇතුළට ගත්ත නිසා ඒ ගත්ත දේවල් පරිහරණය කරන නිසා තමයි සමුදය බිහිවන්නේ. ඒ සමුදය බිහිවන නිසා තමයි අපි සංසාර ගමනට එකතු වෙන්නේ. ඒ සංසාර ගමන යන නිසා තමයි ඒ ගමන යන්නට අවශ්‍ය වන ඉන්ධන ආහාර හැටියට තමයි සමුදය නැවත නැවතත් මොහොතක් මොහොතක් පාසාම උපද්දවා ගත යුත්තේ. එතකොට මේ සමුදය උපදින බව තමන්ගේ චිත්ත සංකාණයෙම මේ සමුදය උපදින බව තේරුම් ගත්තොත් දැනගත්තොත් මේ සංදේශනාව අහලා ධම්මෝ සංදිත්තිකෝ කියන තත්වයට පත් වෙන්න පුළුවන්. මේ සං තමන්ම උපදවා ගන්නවා, මේ සං තමන්ම පරිහරණය කරනවා, මේ සං තමන්ම ගබඩා කරලා භාවිතා කරගෙන භාවිතයට ගන්නවා. මේ එකතු කරගත්ත සං සියලුම දේ කෙලෙස් ඉරුකු ගන්න. ඒ කෙලෙස් අපිට අයින් කරන්න පුළුවන් නම් අන්න සමුදය නිරෝධය. සමුදය නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ ධම්මෝ සංදිට්ඨිකෝ කියන තත්වයට සං දැක ගන්නට හැකි ශක්තියක් ලැබෙනවත් පමණයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළේ ලෝකයාට ධම්මෝ සංදිට්ඨිකෝ කියන මේ සං දැක ගැනීමට පහසු වන ආකාරයට බොහොම සරල ලෙස පිළිසිදු ලෙස. ඒ නිසා හේතුඵල ධර්මයේ පටිච්ච සමුප්පාද ධර්මයේ තමා ධර්මය. පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් සං දැක ගන්නට පුළුවන් වෙනවා නම් මේ සමුදය තමන්ගේ චිත්ත සංතානයේ බිහි වෙන හැටි, මේ රාගය ද්වේෂය මෝහ ගති තමන් තුළම ඇති වෙන හැටි, බිහි වෙන හැටි, මතු වෙන හැටි, ඒ අනුව සං උපද ලබන හැටි තේරුම් ගන්න පුළුවන් වුණා නම් අන්න සමුදය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබෙනවා. මෙහෙම සං තමන්ගේ චිත්ත සංතානයේම උපදින බව දැක්ක පුද්ගලයා මේ සං පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබූ පුද්ගලයාට පුළුවන් වෙනවා ධම්මෝ සංදිත්තිකෝ කියන තත්වයට පත් වුණාම මේ සං ඉවත් කරන්න, අස් කරන්න, ප්‍රහාණය කරන්න, එමණනම් අර පස්සති, පජාති, පහනාති කියන තත්වයන්ට පත් කරන්න බුදුහාමුදුරුවෝ නිවැරදි සරල ක්‍රියාකාරකම් තුනක්, ශික්ෂා තුනක් විග්‍රහ. මේ තුන තමයි සංවර, සංසිඳීම, සම්මා. මේ සංවර කියන්නේ අර වර කියන්නේ වාරණය, වැළඳීම. සම් කියන්නේ එකතු කරගන්න. එතකොට අපි මේ සංවර කියන එකෙන් කරන්නේ අර කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ කිව්වේ මෙන්න මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් කියන මේ ඉන්ද්‍රිය හයෙන් එකතු කරගන්නා සං අර වාරණය කිරීම වැළැක්වීම නැවැත්වීම එකතු කිරීම නැවැත්වීම මේක බුදුහාමුදුරුවෝ කිව්වා උපමාවක් ඇටියට කුඹුරක් අදලා කෙටක් අදලා වැටක් වටේට ගහලා අර අනවශ්‍ය කළු ධර්ම වල් සත්තු වල් ගස් ආදී සියලුම දේ ඇතුළට එනවා වළක්වන්නට අපි අර සංවර කියන වැටක් ගන්නවා. එහෙමනම් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පෙන්වුවේ මේ සංවර සීලය. සංවර සීලය කියන්නේ පළමු කොටම ඉන්ද්‍රිය සංවර සීලය. දැන් පුතඥන පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය හය අසංවරයි. අසංවර නිසා අර සංකාර කරලා සංවේ බිහි කරලා මේක සංකිලිට්ඨේන කරගෙන මේ උපක්ලේශ ඇතුළට ගන්න කෙලෙස් ඇතුළට ගන්න. එතකොට සංවර සීලේ පිහිටියොත් ඉන්ද්‍රියය සංවර කරගත්තොත් ඉන්ද්‍රිය සංවරයේ පිහිටියොත් අර ඇතුළට ගැනීම අර කෙලෙස් රාග දේශ මොහ වලින් සංවේ බිහි කරලා කෙලෙස් ඇතුළට ගැනීම නවත්තන්න පුළුවන් බලක්වන්න පුළුවන් තාවකාලික. එතකොට ඒ සංවර සීලේ පීතිය පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය අයම සංවර වෙනවා. ඒ වගේම සිව්පසය ප්‍රත්‍ය සම්මිශ්‍රිත සීලේ පීඩනවා. ඒ වගේම පාත්මෝක්ඛ සංවර සීලේ පීඩනවා. ආර්යකාන්ත සංවර සීලේ එමනනම් ආජීවක පාරිශුද්ධ සංවර සීලේ පීඩනවා. ඒ පුද්ගලයා කෝටියක් සංවර සීලේ පීතිය අර ආර්ය උත්තමයේ බවට පත් වෙනවා. ඒ නිසා මේ සංවර සීලේ පිළිගන්න නම් මේ ඉන්ද්‍රියය සංවර කරගන්න ඕන, සිව්පසයේ ප්‍රත්‍ය සම්මිසිත කරගන්න ඕන, ඒ වගේම උපසම්පදා සංවර සීලයත්, මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත්, ආදීයක පාරිශුද්ධ සංවර සීලයේ පිළිගන්න අවශ්‍යයි. එතකොට මේ සංවර සීලයෙන් කරගන්න පුළුවන් වෙන්නේ අලුතෙන් මේ එකතු කිරීම, කෙලෙස් එකතු කිරීම, කුණු එකතු කිරීම, අල්ල බදාගෙන උපාදානය කරගෙන ගබඩා කිරීම නවත්තන්නයි. හැබැයි මේ සංවර සීලය දැනගත්තට පස්සේ සංවර සීලයේ පිහිටියට පස්සේ විතරයි මේක කරන්න පුළුවන්. දැන් අද මේ සංවර සීලය දැනගත්තා, ඊයේ දැනගත්තේ නැත්නම් පෙරේදා බලමුදා ගිය අවුරුද්දේ ගිය මාසේ ගිය ආත්මේ ඊට ඉස්සෙල්ලා මහා කල්ප 91ක් තුල උපත් 91ක් තුල එකතු කරගත්ත මේ සංකාර කළ එකතු කරගත්ත දේවල් අර ගති තාම පිටටම් තානේ තියෙනවා. මේ ගති ඉවත් කරන්න පුළුවන්කමක් නැහැ සංවර සීලයෙන්. ඒ ගති ඉවත් කරන්න බුදුහාමුදුරුවෝ දෙවෙනි පිළියමක් දෙවෙනි ශික්ෂණයක් දෙනවා. ඒක තමයි සංසිඳීම. සමත කියන එහෙම නැත්නම් අපි මේ භාවනාවෙන් කරගත යුතු කොටසක් තමයි සංසිඳීම. එතකොට සීලයෙන් සංවර වුණාට පස්සේ අර කුඹුරක් මංසුව පිටක් හදලා වැටක් ගැහුවා දැන් අර කුණු ඇතුළට එන්නේ නැහැ, කෙලෙස් ඇතුළට එන්නේ නැහැ, වල් සත්තු වල් ගස් එන්නේ නැහැ. හැබැයි අර ඇතුළේ තියෙන වල් ගස් නැවත නැවත මතු වෙනවා, බිහි වෙනවා, ඒවා පැල වෙනවා, ඒවා දැන් බාධා නැතු වෙනවා. ඒ නිසා සංසිඳීමෙන් කරන්නේ මේ චිත්ත සංකාණිය තුළට අතීත කාල පරාසයක් තුළ ඇතුළට අරගෙන මුල් බැහැගත්ත ඇබ්බැහි කරගත්ත මේ ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන දේවල් සංසිඳවන්න ඕනේ. එහෙම නැත්නම් මේක සිඳවන්න ඕනේ. පස්සති කියන්නේ මේකයි. සිඳවනවා කියන්නේ දැන් අපි ගමුක තෙල් හිඳිනවා කියලා. දැන් කවුරු හරි තෙල් හිඳිනවා කියන්නේ, තෙල් පස්සනවා කියන්නේ පොල් ගෙඩියක් මිරිකලා දැම්මට පස්සේ තාත්තියකට මේක රස් කරලා අපි උඩින් වාෂ්ප කරලා කොටසක් ජල වාෂ්පයි. ඒ වගේම යටින් අඩියට කල් කැහැටියට කොටසක් මිදිලා අර නරක කොටස්, කෙලෙස් කොටස්, නිරුක්ති කොටස්, අපිරිසිදු කොටස් ඉවත් කිරීමයි. මෙහෙම ඉවත් කළා අපි අර මේ තෙල් පස්සලා සංසිඳවලා හොඳ කොටස, තෙල් කොටස පාලකයට භාවිතයට ගන්න ඕනේ. ඒ වගේම මේ චිත්ත සංකාණී අපි අතීත අනන්ත අප්‍රමාණ ආත්මවල බුදුබණ අහලා, බුද්ධ ධර්මය අහලා, බුදුවරුන්ගෙන් බණ අහලා මේ පටිච්චසමුප්පාදයේ තේරුම් අරගෙන තේරුම් ගත්ත, දැනගත්ත, තැන්පත් කරගත්ත හොඳ ගති හරියක් කොටසක් තියෙනවා. ඒවා අපිට මේ නිවන් මාගේ මඟ වියදමට සල්ලි හැටියට කාසි හැටියට මුක්ති කාසි හැටියට ඉතුරු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙතන සංකීර්ණව කියන්නේ හොඳ කොටස ඉවත් කිරීමත් නරක කොට කෙලස් කොටස බැහැර කිරීමත් පමණයි. හොඳ කොටසක් යම් කිසි කෙනෙක් ඉවත් කළොත් එහෙම වෙන්නේ අර නේව සංඥා නා සංඥා කියන අසංඥ තලයකට යෑම බව ආකාසඤ්ඤායතන ආඥායතන විඥානායතන නේව සංඥා නා සංඥා කියන අරූපී අනාර්ය ඥානවලට පත් වෙලා අතරමං වෙන එක. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ සංතිඳීම කියන්නේ චිත්ත සංතානියට මතුවන සියලුම දේවල් ඉවත් වීම නෙමේ. වැදගත් යහපත් වීචරාගී වීචදේශී වීචමෝහි දේතු බරගෙන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව යහපත් දේ සුදු ධර්ම ඉතුරු කරගෙන අර කලු ධර්ම විතරක් ඉවත් කිරීමයි සංසිධීමෙන් කරන්නේ. ඒ වගේම දැන් සංවර වූ පුද්ගලයා සංසිඳුණු පුද්ගලයා තුන්වෙනි අවසාන පියවර තමයි සම්මා කියන தত্ত্বය. මේ සම්මා කියන එකේ මා කියන වචනේ මූලපරියාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ 124 ආකාරයකට මේ මා මඤ්ඤති කියන தত্ত্বෙ විග්‍රහ කරලා තියෙනවා. එනිසා මා කියන්නේ මිදි විදාස්ත්‍රි සහ මුලින් ගලවා ඉවත් වීම. එතකොට මා මඤ්ඤති කියන්නේ මේ මඤ්ඤනාව මමත්වයේ අස්මානය මමත්වයේ මේ මානය එවනන්න රාගය ද්වේෂය මෝහය කියන මේ සියලුම දේවල් සහ මුලින්ම උදුරා ගලවා සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමයි එවනන්න පටිපස්සදි වශයෙන් ප්‍රහාණය කිරීමයි එවනන්න නිස්සරණ වශයෙන්ම නැවත නූපදිනා වශයෙන් ප්‍රහාණය කිරීමයි මා කියන වචනේ කියන්නේ. එතකොට මේ ප්‍රහාණය කළා ඉවත් කළා අස් කළා නිදහස් කරගත යුත්තේ මෙන්න මේ සම් අතීතයේ මුල් වැසගත් මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය කියන මේ ගති තුන සහ මුලින්ම උදුරලා චිත්ත සංතානේ ඉවත් කරගන්න ලේසි නෑ, පහසු නෑ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ සම්මා අංග 8ක්ම දේශනා කළේ. ඔය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියන මේ අංග 8කටම බෙදලා කොටස් 8කටම බෙදලා විග්‍රහ කළේ මෙන්න මේ සම්මා දිට්ඨියට පත් වෙනවා. දැන් මෙතෙක් කල පෘථග්ජන පුද්ගලයේ හැටියට සංසාර දෘෂ්ටියයි හිටියේ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සංසාර දෘෂ්ටිය. වැරදි දැක්ම. ඒ වැරදි දැක්ම ලෞකික සම්මාදිට්ඨියට පත් වෙලා නිවැරදි යහපත් හොඳ බවට පත් වෙන්න ඕනේ. හැබැයි නිවැරදි හොඳ යහපත් දැක්ම මේ ලෝකය තුලින් ඈතර වීමට ලෝකෝත්තර නිවන සඳහා උපකාර වන දෙයක් නෙමේ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ සම්මා කියලා බුදුහාමුදුරුවෝ මහා චත්තාරික සූත්‍රයේ ඉතාම පැහැදිලිව දුයි දේනම් වදාන් කියලා මේ සම්මාදිට්ඨිය දෙආකාරයි මහණෙනි. ලෞකික සම්මාදිට්ඨියක් කියනවා. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා හොඳ යහපත් නිවැරදි තැනකට එීමයි. හැබැයි එතන නිවන නෑ. එතන තියෙන්නේ සුගතිය පමණයි. නමුත් නිවන කියන්නේ මේ ත්‍රිපරි වත්තේ තුන්වෙනි වත්තේ මිත්‍යා දෘෂ්ටියෙන් සම්මාදිට්ඨිය දෙන්න ඕන ලෞකික ලෞකික සම්මාදිට්ඨියෙන් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්නපු මේ සම්මා කියන தත්වයට පත් වෙනවා. මේ සං එකතු කරගත්ත ගති තුන මේ සියලු ගති තමගේ චිත්ත සංතානයෙන් සහ මුලින්ම සමුච්ඡේද වශයෙන්ම පටිපස්සුදි වශයෙන්ම ප්‍රහාණය කරන්න ඕනේ. එහෙම ප්‍රහාණය කිරීම මේ පංච ප්‍රහාණය විග්‍රහ කරලා තදංගම ප්‍රහාණය, විස්කම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය, පටිපස්සදි ප්‍රහාණය, නිස්සරණ ප්‍රහාණය. නිස්සරණ ප්‍රහාණයෙන් අවසන් කිරීමෙන් උයි අර සරණ එවනම් මේ සංසාර ගමනේ සරණයේ චරපීම එවනම් දිගින් දිගටම ගිය ගමනක යෑම යන්න. එතකොට දිගින් දිගටම යන මේ ගිය ගමන සංසාර ගිය ගමන අරිය තත්වයට පත් කරන්න නම් අන්නර නිස්සරණ ප්‍රහාණයම මේ ගති මේ රාග ගතිය ද්වේෂ ගතිය මෝහ ගතිය රාග ක්ෂය ද්වේෂ ක්ෂය මෝහ ක්ෂය කියන ක්ෂය කරන්න අපල ඉවත් කරන්න අයින් කරන්න ඕනකම් කියන මෙහෙම ක්ෂය කියන්නේ අපා ඉවත් කිසිම සිඳ ගැනීම උගුල්ලා ගැනීම ගලවා ගැනීම මේ චිත්ත සංතානයේ මුල් බෑගෙන තියෙන මේ ගති තුන සාහන්ුලින්ම ඉවත් කළ යුතුයි. දැන් අපි මේක පොඩි උපමාවක් උදාහරණයක් ගත්තොත් මේ අපි මේ එකතු කරගත්ත අල්ලගත්ත උපාදානය කරගත්ත මේ පංච උපාදාන ස්කන්ධයෙන් යුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සංකතයක් තමයි මේ අපි මගේ කය මම මගේ ආත්මය කියලා මගේ රූපේ කියලා මම වේදනා විඳිනවා සංඥා ලබනවා සංකාර කරනවා විඥානෙ ජීවත් වෙනවා කියන මේ පංච උපාදාන ස්කන්ධයෙන් අල්ලගත්ත දේ මේ අල්ලගත්ත දේ අපි ගිනි ගොඩකට සමාන කරන්න මේක 11 ගින්නක් තියෙන මේ 11 ගින්නට අපි හැමදාම දරයකට කර කර ඇතුළට දාන මේ දර තමයි සුන්දර දේ එහෙම නැත්නම් අපි ප්‍රිය දේ මනාප දේ මිහිරි දේ තමයි සුන්දර මේ දර සුන් වෙනවා දර සුන් වුණාම ගින්දර මතු වෙනවා මේක ගිනි ගොඩක් 11 ගින්නකින් ගිනි ගත්ත ගින්නක් මේ අපි කය කියලා මගේ කියලා මේ ක්‍රියාකාරකම් ආයකින් මේ එකතු කරගෙන පවත්වාගෙන යන්නේ මේ විඥාන ශක්තියෙන් පවත්වාගෙන යන්නේ මහා ගිනි ගොඩක් බුදුහාමුදුරුවෝ කියවා මේක 11 ගින්නක් පවතිනවා අපි අර සංවර වෙලා ඇතුළට දඩ දැමීම తాවකාලිකව නැත්තුවොත් අන්න සීලෙන් සංවර සීලෙන් අපි අර ගිනි ගොඩට අලුතෙන් දඩ දැමීම නවත්තන්න පුළුවන් අලුතෙන් දර දැමීම නැවැත්තුවාම දැන් ගිනිගොඩ ටිකක් මෙල්ල වුණා. හැබැයි අර පරණ දර කෑලි ඉති අතීතයේ දැම්ම දර කෑලි තාමත් තියෙනවා. ඒ දර කෑලි අපි අර සංසුන් වීමෙන් එහෙම නැත්නම් සංවර සංසිඳීමෙන් අපි අර දර කෑලි ඉවත් කරනවා. ඒකයි සීල සමාධි කිව්වේ සමාධියෙන් තමයි අපි දර කෑලි ඉවත් කරන්නේ. ඒවා දැන් අලුතෙන් දැමීම නෙමෙයි පරණ ඒවත් අයින් කළාට පස්සේ දැන් අලුතෙන් දර දාන්නෙත් නැහැ සීලයෙන් කරන්නේ සංවර සීලයෙන් අලුතෙන් දර දෙන්නේ නැහැට්ටුවා සංසිඳීමෙන් සමතේ කරන්නේ අර ඇවිලෙන දර කැලි එකින් එක අයින් කළා දැම්මා දැන් අර රාග දේශ කියන මේ දෙකක් නැති වුණා හැබැයි තාම අර ගිනි ගොඩ යට අලු යට ඇඟිච්ච ගිනි පුපුරු කියන මේ ගිනි පුපුරු දැන් දකින්න බැරි වෙනවා අර අපි අනාර්ය ඥානයකටපත් වුණාම මේ ධර්මය අහලා මේ සම්මා තේරුම් ගන්න බැරි වුණාම අර අලු යට තියෙන මෝහගිනි පුපුරු දකින්න බැහැ මේ චිත්ත සංකාරයේ ගැඹලා කියන ගබඩා වෙලා තියෙන මුල් බෑගෙන තියෙන මේ මෝහ මූලය දකින්න බැරි වෙනවා ඒකයි අර ඔය නේම සංඥා නා සංඥා කියන தത്വෙට ආකාස සංඥාන විඥානන්ද ඒ වගේම මේ අනුූපී අනාර්ය ධාන වලට ගියාම වෙන්නේ මෙන්න මේ මුල් බැහැගත්ත මෝහ මුල නිත්‍යාවක වෙනවා යටපත් වෙනවා මේක දකින්න බැරි වෙනවා දකින්න බැරි වෙනකොට විදියටම නේව සංඥා නා සංඥා කියන தത്വෙටපත් වෙනවා සංඥා එන්නේ නැහැ සංඥා ගන්නත් බැරි தത്വෙටපත් වෙනවා ඉතින් ඒක නිසා අර සංඥා නැතිකොට අර මෝහ මුල උතුරා ගන්න බෑ එතන මහා කල්ප 500 ගණනක් විතර අතරමං වෙලා අර අනාගතත්වයට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සංමා කියන එකේ අර්ථය ත්‍රිපරිවර්තයේදී බුදුහාමුදුරුවෝ තුන් ආකාරයකට දේශනා කළා. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න ඕන ලෞකික සම්මා දෘෂ්ටියට පත් වෙන්න ඕන ලෞකික සම්මා දෘෂ්ටියෙන් ලෝකෝත්තර සම්මා දෘෂ්ටියට පත් වෙලා මහා චත්තාරික සූත්‍රයේ දේශනා කළා වගේ අර සංවලින් සහ මුලින්ම සංකේත ප්‍රහාණයම ඉවත් කළා අයින් කළා මේ මුල් උදුරලා ගලවා පොඩක් අතු නැති විදිහට ඉවත් කරන්න අවශ්‍යයි මොනවාද මේ රාග මුල ద్వේෂ මුල මෝහ මුල රාග ක්ෂය ద్వේෂ ක්ෂය මෝහ ක්ෂය හැටියට ඉවත් කරන්න ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ රාග ක්ෂය නිබ්බාණං ద్వේෂ ක්ෂය නිබ්බාණං මෝහ ක්ෂය නිබ්බාණං එතකොට මේකන අර බැම්ම බැඳීම බාන කියන්නේ බැම්ම මේ බැම්ම තමයි අර සම්බන්ධය ඒ නිසා මේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි මේ සංසාරයේ බැඳිලා තියෙන්නේ මෙන්න මේ ගති තුන අපිට මුලින් උදුරලා කපලා ගලවලා ඉවත් කරලා අස් කරන්න බැරි කම නිසා බැරි වුණ නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් තමන්ගේ චිත්ත සංස්ථානයේම තමන්ම අල්ලලා එකතු කරගත්ත අයිති කරගත්ත පුහුණු කරගත්ත පුහුණු කරගත්ත හිත පදම් කරගත්ත මෙහෙම ගති තුනක් තමන් ගාව තියෙනවා. තමන් ඔය ප්‍රිය දෙයක් දැක්කාම ඇහුවාම හිතුවාම වින්දාම ඒකට ඇලෙන්නේ මෙන්න මේ ගතිය පුරුද්ද පුහුණුව තමන් ගාව තියෙන නිසා. ඒ වගේම අප්‍රිය දෙයකට අප්‍රිය වචනයක් අප්‍රිය රූපයක් අප්‍රිය දෙයක් ගඳක් සුවඳක් දැන් වින්දාම ඇහුවාම දැක්කාම හිතුවාම මේකට ගැටෙන්නේ තරහා යන්නේ මෙහෙම පුරුද්දක් තමන් ගාව තියෙන නිසා. ඒ වගේම මේ මාය තියෙන්නේ මේ මනස මනින්දිය වැරිලා මොට්ට වෙලා මුවහ වෙලා තියෙන නිසා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේවා ලෝකේ බාහිර ලෝකෙන් දකින්න පුළුවන් තියෙන දේවල් නෙමේ. තමන්ගේ චිත්ත සංතානේ තමන්ම අතීතයේ කවදා වුණු මොහොතක වටිනවා කියලා සාරයි කියලා දැකලා තේරුම් අරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් එකතු කරගත්ත ගති තුනක් මේ රාග ගතිය කියන ඇදෙන දේ, ද්වේෂ ගතිය කියන ගැටෙන දේ, මෝහ ගතිය කියන මුලා වෙන පටලැවෙන ගතිය. ඒ නිසා මේ පටලැවෙන ගති නිසා අපි සංයෝගන එවන සංයෝජන 10ක්ම සකස් කරගන්න. මේ සංයෝජන 10ම සකස් කරගත්තේ තමන්, මේ සංවට්ඨය සකස් කරගත්තේ තමන්. මේ සංවට්ඨය මොහොතින් මොහතම මොහොතින් මොහතම තම තමන්ම අලුතින් අලුත් ක්‍රියා කරමින් ප්‍රතිසංස්කරණය කරමින් හැම සංකාරයක් කරන අවස්ථාවකම මේක අලුත් ක්‍රියා කරනවා. ඒකයි සංවට්ඨය. එතකොට සංවට්ඨය සකස් කරගනිමින් මේ සංයෝජන නැවත නැවතත් ප්‍රතිසංස්කරණය කරගනිමින් තමන් මේ සංයෝජන 10කින් පැමිණෙනවා. සංයෝජන කියන්නේ යෝජන කියන්නේ සංයෝග වෙනවා. මේ සංයෝග හතරක් තියෙනවා. කාම සංයෝග, භව සංයෝග, ධිට්ඨි සංයෝග, අවිද්‍යා සංයෝග. ඒ අවිද්‍යා සංමේ සංයෝග හතර නිසා සංයෝජන 10ක්ම සකස් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සං තේරුම් ගන්න පුළුවන් වුණොත් දැනගන්න පුළුවන් වුණොත් මේ සංවර වී සංසිඳීමෙන් සම්මා කියන தத்துவයටපත් වෙන්න පුළුවන් වුණොත් අන්න ඒ බුද්ධයා ධම්මෝ සංදිප්පිකෝ කියන தத்துவයටපත් වෙලා සම්මා දිට්ඨියටපත් වෙලා අර සංසිඳ වෙනවා, සංවර වෙනවා, සංගමයටපත් වෙනවා, සම්මා කියන தத்துவයෙන් නිවන් අවබෝධ කරගත්ත වෙනවා, සම්මා විමුක්තියටමපත් වෙනවා. ඒ නිසා මේ සම්මා විමුක්තිය කියන්නේ සං දැකලා සං තේරුම් අරගෙන මේ සමුදය නිරෝධ කරලා ඉවත් කරලා අස් කරලා අයින් කරලා මුලින් ගලවලා දැමීම. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මම දැන් මේ ධර්ම දේශනාවට මුලින් විග්‍රහ කළා අර යේ ධම්මා හේතුපබව තේසං හේතුන් තථාගතෝ ආව. ඒ තථාගතයන් වහන්සේගේ ඉතා ගැඹීර වූ ගැඹුරු ධර්මය අසජි මහරහතන් වහන්සේ කිව්වා අර සරියුත් මහරහතන් වහන්සේ පරිබ්‍රාජික කාලේ උපතිස්ස පරිබ්‍රාජිකයන්ට උපතිස්ස පරිබ්‍රාජිකයන් මේ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ මුළු ධර්මයම තේසං හේතුන් තථාගතෝ ආව තේසංචයෝ නිරෝධෝ මේ සං නිරෝධ කරන හැටි විග්‍රහ කළ පැහැදිලි කරේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ සං තේරුම් අරගෙන මේ සං සකස් වෙන ආකාරය මේ තුන් ආකාරයකට සකස් වෙන රාග දේශ මොහ හැටියට සකස් වෙන ආකාරය දැනගත්තොත් මේ තුනම රාගය ද්වේෂය මොහය තුනම නිරෝධ කරන්න පුළුවන්. අවිද්‍යා නිරෝධයෙන් දුක නිරෝධ කරන්න පුළුවන්, තණ්හා නිරෝධයෙන් ආශෝ නිරෝධ කරන්න පුළුවන්, පස්ස නිරෝධයෙන් රූප වේදනා සංඥා තුනම වස්තු නිරෝධයෙන් නිරෝධ කරන්න පුළුවන්. එහෙම නිරෝධ කරන්න පුළුවන් බව ඉතාම පැහැදිලිව දේශනා කිරීමක් තමයි අර අස්සජි මහරහතන් වහන්සේ අර උපතිස්සනම් අර සරියුත් මහරහතන් වහන්සේ පරිබ්‍රාජක කාලේ දේශනා කළේ. ඒ නිසා මෙතෙන්දි කලේ පැහැදිලිවම පිරිසිදුවම ඉතාම පිරිසිදුව මේ සංදේශනාව. ඒ වගේම අපි තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන මිහිඳු හාමුදුරුවෝ දැන් දේවානම්පියතිස්ස රජුව හඳුනාම චූලාහති පදෝපම සූත්‍රය තමයි දේශනා කරන්නේ. මේ චූලාහති පදෝපම සූත්‍රය කියන්නේ ඊටාම පැහැදිලිව ඊටාම පිළිසිදුව සම්දේශනාවක්. දැන් මෙතන මේ චූලාහති පදෝපම සූත්‍රය කියන්නේ උපමාවක් තමයි මේ අත්පද හතර උපමාකලේ ඥානපද හතර. මේ ඥානපද හතර තමයි සම්දෙස්සේති සම්මාදපේති සම්මුත්තේජේති සම්පහංසේති. අද ඊළඟට බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ වගේ නීදුහාමුදුරුවෝ දේවානම් පිටේ රජුවන්ට ඒ වගේම එදා බෞද්ධයාට දේශනා කරපු මේ සංදේශනාවේ අද ඔය ඥානපද හතර සම්පූර්ණයෙන්ම විකෘති කළ ත්‍රිපිටක පරිවර්තනය කරපු පුතග්ජන පුද්ගලයෝ වෙන ආකාරයකට විග්‍රහ කිරීමට අද මේ බෞද්ධ ජනතාවට සංදේශනාව තේරුම් ගන්න බෑ. සංදේශයේදී කියන්නේ බුදුහාමුදුරුව මේ සංදේශනාව දේශනා කරා. මේ සම් ධම්මෝ සම්මිච්චිකෝ වෙන හැටි සම්මා වෙන හැටි පෙන්වුවා. මේ සංකාර කරමින් සංකතාවමින් මේ සංසාර ගමන යන හැටි පෙන්වුවා. ඒ වගේම සම්මාදපේති කියන්නේ මා කියන්නේ විදි නිදාසි. මේ සංවලින් විදි නිදාසන්නට මාර්ගය පැහැදිලිව පිළිසිදුව දේශනා කරවදා. ඒ වගේම සමුත්තේජය කියන්නේ උත්තේජනය කරනවා නම් උදුරා ගලවා ඉවත් කිරීම. අර සම් උපදින මුල් තුන උදුරා ගලවා දෙන්න. ඒ වගේම සම්පහංසේජය කියන්නේ ওই නිස්සාරණ ධර්මයෙන් සම්පූර්ණයෙන්ම අස්කල්ලා නිස්කරණය කර චිත්තලංකානේ ශුන්‍ය ධර්මයටපත් කිරීමයි සම්පහංසේජය. එතකොට අරහතුන් වහන්සේ කෙනෙක් නම් මේ ශුන්‍යක ත්‍ත්වයටපත් වෙනවා. ශුන්‍යක වෙන්නේ රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. රාගයෙන් ශුන්‍යයි, ද්වේෂයෙන් ශුන්‍යයි, මෝහයෙන් ශුන්‍යයි. ඒ නිසා මේ සං නැවත උපදවන්නේ නැහැ, සමුදේ බිහි කරන්නේ නැහැ, සංසාර ගමනට පැටලෙන්නේ නැහැ. අසාරත්තේන අනත්ත බව තේරුම් ගත්තා. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කළා. නිත්‍ය සුඛාර්ථ අයින් කළා කියනවා. නිබ්බිදාගතේටපත් වෙලා නොබැදී අර අභිනන්දනයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම විරාගා නිරෝධා පටිවිසග්ගා කියන ධර්මයටපත් වෙලා අර සංසග්ග වූ සියලුම පටි නිසග්ගලත්වයටපත් වෙලා සම්මුපදී පටිනිසග්ගෝ කියන ධර්මයටමපත් වෙනවා. ඒ නිසා අරහතුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ත ඉලක්කණයේ තේරුම් අරගෙන නිත්‍ය සුඛාර්ථ ඉවත් කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන මේ සියලුම සබ්බෝපදී පටිනිස්සග්ග කළා. ඒ උපාදානය කරගෙන අල්ලගෙන තිබුණු සාරයි කියලා වටිනවා කියලා මෙතෙක්කල් අල්ලගෙන තිබුණු මේ ගති සහ මුලින්ම චිත්ත ධර්මානේ ඉවත් කළා, අශ් කළා, අයින් කළා දාන දැන්. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සංදේශනාව සම් හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ ධර්මයේ මුල හරය අර්ථය තේරුම් ගන්න. ඒ නිසා අර තවම එකක් පොඩ්ඩක් මතක් කරලා මේක රාජ්‍යනා මේ ධර්ම දේශනාව දැන් කාලේ පවිලා තියෙන නිසා දැන් හැම කෙනෙක්ම අහලා තියෙනවා සංසාර සාරෝග විනීත නිසං කියන මේ කතාව. පද 12කින් යුත් මේ කවි මේ උදාගත් වුණා. මෙතන තියෙන්නේ මේ සම් පිළිබඳ සම්පූර්ණම අර්ථදායක විග්‍රහය. අර්ථ ධර්ම නිරුක්ති පටිපාණ පටිසම්භිදා අර්ථයෙන් ගත්තොත් මේ සංසාර සාරෝග විනීත නිසං කියන්නේ සංසාර අපි මේ සාරයි කියලා අල්ලගත්තේ එකතු කරගත්ත තමයි සංසාර සාරෝග සියලුම රෝගයන්ට හේතු මුල නිදාන. මේක විනීත නිසං. නිසං කියන්නේ මේකෙන් ඉවත් වෙලා මේකෙන් අයින් වෙලා අත්කල්ලා මේක විනීත බවට පත් වෙනවා කියන්නේ අත්කල්ලා ඉවත් කළා මේක ඉවත් කිරීමයි. සම් අර සම්පහන්සේට කියන ධර්මයට පත් වෙනවා. ඒ වගේ මේ ධාතාවේ පද 12ම තියෙන්නේ මේ සම් පිළිබඳව අස්කිරීම, එකතු කර ගැනීම, ගබඩා ගැනීම, උපාදානය කර ගැනීම, අල්ලා ගැනීම, පරිහරණය කිරීම පිළිබඳව, ඒ වගේම අස්කිරීම සහ නිස්කිරීම පිළිබඳව මේ ඔක්කොම සංකාර. එතකොට විසංකාර ගතන් චිත්තං කිව්වේ මෙන්න මේකයි. ඒ නිසා මේ සං තේරුම් ගත්ත පුද්ගලයෙකුට දැන් අර අනේක ජාති සංසාරයන් සංදා විස්සම් අනිබ්බසං තේරුම් ගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම විසංකාර ගතන් චිත්තං තණ්හානම් කර්මච්ඡක ආශ්‍රයෙන් ගත්තත් පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් කල් නොඇසුවත් මේ සංදේශනාව මේ සම්තමංග චිත්තසංතානේ තමන්ම එකතු කරගෙන ගබඩා කරගෙන සාරයි කියලා මේ චිත්තසංතානේ මේ ගති පුරුදු හුරු කරගෙන පුරුදු කරගෙන ඈලගෙන අල්ලගෙන ගති හැටියට මේවා ඇබ්බැහි කරගෙන තියෙනවා. මේවා තමන්ගේ චිත්තසංතානේ පවතින තාක් කල් මේ සංසාර ගමන යන්න ඕන යන්න වෙනවා. මේ ගති ඉවත් කරන්න පුළුවන් නම් ඒ ඉවත් කරන්න පැහැදිලිව පිළිසිදුව බුදුහාමුදුරුව සතර රතිපට්ඨාන සූත්‍රයේ මහා සතර රතිපට්ඨාන සූත්‍රයේ මේ සම්පජානකාරී හොති කියන தත්වයට පත් වෙන මාර්ගයේ පෙන්නලා ඉතින් ඒ හේතුන් ගත්තොත් මේ සම් ප්‍රජනනය වෙන ආකාරය ඉවත් කළා අස් කළා අයින් කළා ප්‍රහාණය කළා සම්ඡේදන ප්‍රහාණය ඉවත් කළා මේ සම්මා කියන தත්වයට පත් වෙන්න පුළුවන් සම්මා විමුක්තියට පත් වෙන්න මේ නිහිත කටියට ඉපදුන අවස්ථාවේ බොහොම වැදගත් අවස්ථාවක් ලැබලා තියෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට මේ පින්වතුන්ට වාසනාව ලැබේ.